කූවේකුරු කෙතර ගුවන් විදුලියේ අධ්‍යාපන වැඩසටහන් විකාශය
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා
FM 97.6 ඌව ගුවන් විදුලියේ දේතරුවන් වෙත
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාකුවන් මිතුලියේ මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
ආදරණීය දුවේ පුතේ අද ඌවේ ගුරු ගෙදරින් 11 ශ්‍රේණියේ දරුවන්ට බුබල විද්‍යාව පාඩම අරගෙන එන්නේ බණ්ඩාරවිල කුඩා කුසුම් බාලිකා මහාවිද්‍යාලයේ ආචාර්ය ප්‍රදීප් රාජමන්ත්‍රී ගුරුතුමා. අපි භූගෝල විද්‍යාව පාඩම සමග එක්වෙමු.
අයිබෝවන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ඉලක්ක කරගනිමින් ඌව ගුවන් විදුලිය මගින් භූගෝල විද්‍යා විෂය සම්බන්ධව ඔබව දැනුවත් කිරීම සඳහා අද මම සූදානම් වන්නේ මෙහිදී ඔබට විශේෂයෙන්ම මේ 11 ශ්‍රේණියට අදාළ භූගෝල විද්‍යා විෂය තුල ඔබට වැදගත් පාඩම් අතර සුවිශේෂී පාඩමක් තමයි ගෙනෙන්නට සූදානම් වෙන්නේ එසේනම් දරුවනි ඔබ පෙළ පොත ඔබේ සටහන් පොත් වැනි දේවල් ඔබේ ඔබ සූදානම් කර තබා ගන්නට ඕනි වෙනදා වගේම මොකද මේ පාඩම් ඔබට ඉතාම වැදගත් වෙනවා විභාගයට මේවා ඉලක්ක වෙන පාඩම් වන නිසා එසේනම් දරුවනි ඔබ මේ පාඩම දැන් මේ කරන්න සූදානම් වෙන පාඩම පිළිබඳව අපි ඉස්සලම බලමුකෝ මෙහෙම. ඔකලම් දන්නවා මේ දවස්වල අපේ රට මුහුණ පාලා තියෙන ගැටලු මොනවද කියලා හෙව්වොත් ඔබේ විවිධ උත්තර දෙයි. එක්කෙනෙක් කියන්න පුළුවන් මේ කොවිඩ් වසංගත තත්ත්වය. තව එක්කෙනෙක් කියන්න පුළුවන් මේ ජල ගැලීම් කියන. තව එක්කෙනෙක් නාය මේ වගේ විවිධ ගැටලු ඊළඟට මුහුණ පාලා තියෙනවා. එතකොට දැන් මේ අපේ රට තුල තියෙන මේ ගැටලු දිහා බැලුවම මේක අපි භූගෝල විද්‍යාව විෂයට සම්බන්ධ කරගැනීමේදී අපිට පෙන්වා දෙන්නට පුළුවන් මේවට අපි එහෙනම් ස්වභාවික උපද්‍රව කියලා කියනවා. එහෙමනම් අද මම ඔබට ගෙනෙන්නට සූදානම් වන්නේ මේ ස්වභාවික උපද්‍රව ගැන කතා කරන්න. හැබැයි ඒ ස්වභාවික උපද්‍රව මම මේ කතා කරන්න යන්නේ ලෝකයේ ස්වභාවික උපද්‍රව ගැන. ලෝකයේ තියෙන ස්වභාවික උපද්‍රව පිළිබඳව තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. එතකොට දැන් මේ ස්වභාවික උපද්‍රව කියන ඒවා මේ ලෝක ඉතිහාසයේ තුල සිදුවෙච්ච දේවල් මේ පෘථිවිය ආරම්භයේ සිටම අද දක්වාම මේවා මේ ස්වභාවික උපද්‍රව සිද්ධ වෙනවා. දැන් මේ ස්වභාවික උපද්‍රවයක් කියන එක අපි කොහොමද මේක අර්ථකථනය කරගන්නේ? ස්වභාවික උපද්‍රවයක් කියන එක අර්ථකථනය කරගන්නේ කොහොමද එහෙනම්? එතකොට ස්වභාවික උපද්‍රවයක් කියන එක අපි හඳුනාගන්නේ අර ජනතාවට ආර්ථික වත්කම් වලට පරිසරයට තර්ජනයක් වන ආපදාවකට තුද්විදිය හැකි පරිසර තත්වයක්. ආපදාවකට තුඩු දිය හැකි පරිසර තත්වයක් ස්වභාවික උපද්‍රවයක් කියලා කියනවා. මේක තවදුරටත් අපිට විග්‍රහ කරනකොට මේ ස්වභාවික පරිසරයේ තුලම අනපේක්ෂිතව ඇතිවන තත්වයන් අපිට ස්වභාවික උපද්‍රවයක් විදිහට කියන්න පුළුවන්. මේ ස්වභාවික පරිසරයේ ඇතිවන ස්වභාවික වෙනස් වීම. එතකොට මේ ස්වභාවික උපද්‍රව මම අර කලින් කිව්වා වගේ මේක ළමයි පෘථුවියේ ආරම්භයේ සිට අද දක්වාම දක්නට ලැබෙන මේ ස්වභාවික උපද්‍රවල ඉතිහාසය බැලුවම. එතකොට ඒ වගේ මිනිසුන්ට විවිධ බලපෑම් ඇති වෙලා තියෙනවා. ජල ගැලීම්, නායම්, වසංගත, ගිනි කඳු පිපිරීම්, දැන් ඔයගොල්ලන් දන්නවා මේවා. එතකොට ඒ වගේ මිනිසාට මේ පරිසරයට විවිධ බලපෑම් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම 21 වෙනි සීවස කියලා කියන්නේ පරිසරවේදීන් පවසන විදිහට මේ ස්වභාවික උපද්‍රව බහුල කාල පරිච්ඡේදය. මේ ස්වභාවික උපද්‍රව බහුල කාල පරිච්ඡේදයක් විදිහට විශේෂයෙන්ම ඔවුන් හඳුන්වා දෙනවා. ඒක අපි මේ ගත කරන කාල වකවානුව තුළ ඔබට මනවින් පැහැදිලි වෙනවා. එතකොට මෙන්න මේ ස්වභාවික උපද්‍රවයත් එක්කම තවත් තියෙන සංකල්පයක් නැත්නම් තවත් තියෙන තත්ත්වයක් තමයි මේ ආපදාවක් කියන එක. එහෙනම් ඔබ ස්වභාවික උපද්‍රවයත් එක්කම හඳුනාගත යුතු තවත් කරුණක් තමයි ස්වභාවික ආපදා කියන එක. ස්වභාවික ආපදා කියන. එහෙනම් මේ ස්වභාවික ආපදාවක් කියන්නේ මොකකටද? ස්වභාවික ආපදාවක් කියන්නේ මොකක්ද? ස්වභාවික උපද්‍රවයක බලපෑම මත යම් ප්‍රජාවකට ඔවුන්ගේ භෞතික සම්පත්වලට මානව ක්‍රියාකාරකම් වලට හානි පමුණුවයි නම් එය ආපදාව. ඒ කියන්නේ ස්වභාවික උපද්‍රව වලින් මේ මානව භූදර්ශනයට ඇතිකරන බලපෑම ආපදා තත්වයක් වෙනවා. දැන් ඕගොල්ලන්ට මේ දවස්වල එක හොඳින්ම පැහැදිලි වෙනවා. උද අපේ පහුගිය දවස්වල අපේ රටට බලපාපු මේ අයහපත් කාලගුණයත් එක්ක සාල ජල ගැලීම් තෙත් කලාපය තුල ඇති වුණා. එතන මිනිසුන්ට උන්නිතයන් අහිමි වෙනවා. එතකොට මිනිසුන්ගේ නිවාස දීපල, ඉඩකඩම්, මාර්ග මේ සියල්ල විනාශ වෙනවා. මේක ආපදාවක්. එතකොට අන්න මිනිසාට යම් බලපෑමක් සිද්ධ වෙනවා නම් ස්වභාවික උපද්‍රවයකින් ඇතිවන බලපෑම තමයි ස්වභාවික ආපදාවක් කියලා කියන්නේ. ස්වභාවික උපද්‍රවයකින් ඇතිවන බලපෑමක් ස්වභාවික ආපදාවක් වෙනවා. හැබැයි ස්වභාවික ආපදාවක් යටතේ අපි ගන්නෙ නෑ මෙන්න මේවා. යුද්ධය, ශස්ත්‍රවාදය, ඔය ගොඩනැගිලි කඩාවැටීම්, මාර්ගානතුරු ඒව ස්වභාවික ආපදාවන් විදිහට සලකන්නේ නෑ. ඒවා විශේෂයෙන්ම ඒවා මිනිසා විසින් ඇති කරන දේවල්. යුද්ධය කියන එක, ත්‍රස්තවාදය, ගොඩනැගිලි කඩා මේවා මිනිස්සු ඇති කරන දේවල්. ඒවට අපි ස්වභාවික ආපදා කියන්නේ නෑ. එහෙනම් ස්වභාවික ආපදා කියලා කියන්නේ ස්වභාවික උපද්‍රව වලින් ඇතිවන බලපෑම් මත සිදුවන දේවල් වලට තමයි අපි එහෙනම් මේ ස්වභාවික ආපදාවක් කියලා කියන්නේ. එතකොට ලෝකයේ ගත්තම මේ හැම රටකම ස්වභාවික විවිධ ස්වභාවික උපද්‍රව සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ලෝකයේ ඒ රටවල් මේ ආපදා තත්වයන් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. දරුවනි, දැන් ඔබේ පෙළපොතේ පිටු අංක 86 විශේෂයෙන්ම ලෝකයේ ස්වභාවික උපද්‍රව කියන පාඩමේ ඒ පිටු අංක 86 ඔබට නිරීක්ෂණය කරන්න ලැබෙනවා 6-3 රූපේ බලන්න. දැන් සමහර වෙලාවට ওই රූපේ තියෙනවා විවිධ ස්වභාවික උපද්‍රව. විභාගයේදී එනවා ස්වභාවික උපද්‍රව 3ක් 4ක් නම් කරන්න. එතකොට මේකෙන් ඔබට එහෙනම් පැහැදිලි වෙනවා ස්වභාවික උපද්‍රවය විශේෂයෙන්ම කියන්නේ මොනවද? ලෝකේ එහෙනම් විවිධ ස්වභාවික උපද්‍රව තියෙනවා. දැන් මේ රූපරාමු දිහා බැලුවම පේන දෙයක් තමයි සුනාමියට අදාළ රූපරාමුව තියෙනවා, නායම් වලට අදාළ රූපරාමු තියෙනවා, නියකය, ඊළඟට ওই ගම් වතුර, ඒ වගේම ගිනි කඳු පිපිරීම්, සුලි සුලං, භූමිකම්පා
මේවා.
දැන් එතකොට ඔබට පැහැදිලි වෙනව නේද? ඕකෙන් අපිට ගන්නත් පුළුවන් නේද? දැන් අපේ රටට බලපාන ස්වභාවික උපද්‍රව තියෙනවා. ඒතර අපේ රටට බලපාන නැති ස්වභාවික උපද්‍රව තියෙනවා. දැන් අපි ගත්තු ගිනි කඳු කියනෙම අපේ රටේ නෑ. ඒ වගේ ඒවා අපිට ගන්න අපහසු. අපේ රටේ නිතර ඇතිවෙන ඒවා, භූමිකම්පා කියන ඒවා නිතර ඇති වෙන්නේ නෑ. අපේ රටේ එක බලපෑම අවමයි, භූමිකම්පා වලින් මේ දක්වා එහෙම අහානියක් සිද්ධ වෙලා නැහෙනේ. හැබැයි සමුද්‍රස්ස භූමිකම්පා නිසා සුනාමි වල බලපෑමට අපේ රට හසු වුණා. නිතර ඔය නියගය, ජල ගැලීම්, නායම් මේ වගේ දේවල් අප රට මුහුණ පාන ප්‍රධාන වශයෙන් බලපාන ස්වභාවික උපද්‍රව විදිහට පෙන්වන්න පුළුවන්. හරි. එහෙනම් දැන් මේ ස්වභාවික උපද්‍රව වල ළමයි මූලයන් මේව හට ගන්න ස්ථාන දිහා බලුවම ඒවා වෙනස්, එකිනෙකට වෙනස්. එහෙනම් මේ ස්වභාවික උපද්‍රව හට ගන්න ස්ථාන මූලයන් එකිනෙකට වෙනස් නම් අපිට විවිධ ස්වභාවික උපද්‍රව දක්නට ලැබෙනවා වගේම ඒ වගේ මූලයන් වෙනස් නම් අපිට ඒ ස්වභාවික උපද්‍රව අධ්‍යනය කරනකොට අපිට විශේෂයෙන්ම පහසු වෙනවා මේ ස්වභාවික උපද්‍රව වර්ගීකරණය කියන එක. මොකක්ද මේ ස්වභාවික උපද්‍රව වර්ගීකරණය කියන්නේ? එහෙනම් මේ ස්වභාවික උපද්‍රව ඇතිවන මූලයන් පදනම් කරගෙන අපිට වර්ග කරන්න පුළුවන් වෙනවා. ස්වභාවික උපද්‍රව ඇතිවන මූලය. දැන් ඔබට පැහැදිලි වෙනවා එවැනි ස්වභාවික උපද්‍රව වර්ගීකරණය තුළ භූවිද්‍යාත්මක උපද්‍රව, දේශගුණ විද්‍යාත්මක උපද්‍රව, ඒ වගේම තමයි ජීව විද්‍යාත්මක උපද්‍රව ආදී වශයෙන් අපිට පෙන්වා දෙන්න පුළුවන් වෙනවා. එතකොට මේ උපද්‍රව ලෝකේ රාශියක් තියෙනවා. ඒ උපද්‍රව අධ්‍යයනයේ පහසුව සඳහා අපි අර භූවිද්‍යාත්මක, දේශගුණික, ජීව විද්‍යාත්මක වශයෙන් මේවා හඳුනන. එතකොට මේ වගේ මූලයන් දැන් අපි ගත්තොත් භූවිද්‍යාත්මක උපද්‍රව දිහා බලුවා බලන්න. භූමියට සම්බන්ධ වෙමින් නිර්මාණය වෙන උපද්‍රව තියෙනවා. එතකොට මේ භූමියට සම්බන්ධ වෙන උපද්‍රව භූමිකම්පා, සුනාමි, ගිනි කඳු, නාය භූමිය හා සම්බන්ධ. දැන් දේශගුණික උපද්‍රව බලුවම විශේෂයෙන්ම මේ වායුගෝලයේ තුල ඇතිවන අසාමාන්‍ය තත්ත්වයන්, සුලිසුලා, අකුණු සැර, ජල ගැලීම්, නියකේ ලැබුවින් මේවා මේ වායුගෝලයේ තුල ඇතිවන ඒක මූලයේ වායුගෝලයේ. එහෙනම් ජීවිද්‍යාත්ම උපද්‍රව ජෛව සම්භවයක් තියෙන. ඒවට අපිට හරි අමාරු මූල හොයාගන්න. ජීවිද්‍යාත්මක උපද්‍රව කියපම ඒවා හරි අමාරුයි ළම. ඒව තමයි වසංගත රෝග, ලැබුගිනි, ශාක නේද? ශාකහා සත්ත්‍ මහ පරිමාණ වඳවි ඊළඟට ඔය කෘමි වසංගත මේවත් වෙනවා. එතකොට මේ ජීව විද්‍යාත්මක උපද්‍රව විශේෂ දැන් අපි මේ දවස්වල මේ ජීව විද්‍යාත්මක උපද්‍රවයක් වන ඔය මේ COVID-19 වසංගතයට මොනවද දීලා ඉන්නේ මුළු ලෝකෙම. මේක ජාත්‍යන්තර මාත ගෝලීය වශයෙන් සිද්ධ වෙච්ච උපද්‍රවය. දැන් ඒක බලන්න. දැන් එක එක ප්‍රදේශවලට ආවේනික උපද්‍රවනේ ලෝකෙ තිබෙනවා. අද වෙනකොට මොකක්ද වෙලා තියෙන්නේ? එක ප්‍රදේශයකට පමණක් සීමා නොවි ගෝලීය වශයෙන් අර වගේ ජීව විද්‍යාත්මක උපද්‍රව ව්‍යාප්තියක් තියෙනවා. එතකොට මේක අද මොනතරම් අපිට කාලෝචිත වෙන මාතෘකාවක්ද කියන එක පැහැදිලි වෙනවා. මොකද ලෝකෙම අද මේ දරුණු ස්වභාවික උපද්‍රවයකට මුහුණ පාලා තියෙන කාල පරිච්ඡේදයක් නිසා. ඒ වගේම තමයි දැන් මේ ස්වභාවික උපද්‍රව සම්බන්ධව කතා කරනකොට සමහර උපද්‍රව මේ මානව ක්‍රියාකාරකම් නිසා තීව්‍ර වෙනවා. තීව්‍ර වෙනවා කියන්නේ වැඩි වෙනවා. සමහර උපද්‍රව මිනිසාගේ බලපෑමෙන් තොරවම සිද්ධ වෙනවා. ඒවා අපිට නවත්තන්න බෑ. අවම කරන්න බෑ. අමාරු. ඒව නවත්තන්න බෑ අපිට. දැන් මානව බලපෑමෙන් තොරව සිදුවන උපද්‍රව මොනවද කියලා කිව්වොත් දැන් ඕගොල්ලන් දන්නවා මානවශ බලපෑමින් තොරව සිදුවන උපද්‍රව භූකම්පය, භූමිකම්පා, ඒ වගේම ගිනි කඳු, සුනාමි, සුලිසුලා අකුණු සැර. මේවා මේ මිනිසා මැදිහත් වීමකින් තොරව සිද්ධ වෙන උපද්‍රව. තවත් ඒවා තියෙනවා ඔය මානව ක්‍රියාකාරකම් මත සිදුවන උපද්‍රව. ඒ කියන්නේ මානව ක්‍රියාකාරකම් සිදුවෙනකොට ඒවායේ මානව ක්‍රියාකාරකම් වැඩි වෙන්න වැඩි වෙන්නේ උපද්‍රව වැඩි වීමක් වෙනවා. දැන් අපි ගමුකෝ බෑවුම් ප්‍රදේශවල මිනිසු විවිධ අවිධිමත් ඉදිකිරීම් වෙන්න පුළුවන්, විවිධ මානව කටයුතු වෙන්න පුළුවන්, භෝග වගාවන් මෙව කරනකොට වැඩිපුර ඒ වගේ නායම් බහුල වෙනවා. පාරවල් හදන්න ගත්තම, නිවාස හදන්න ගත්තම, වගා බිම් ඇති කරනකොට, මේ බෑවුම් ප්‍රදේශවල විවිධ පිපිරීම් කරනකොට, එතකොට නායම් බහුල. එතකොට මිනිසා නේද ඒක තීව්‍ර කරන්න බලපාන. නියගිය කියන එක බලන්න. දැන් වනාන්තර විනාශ කරනකොට ඒ ප්‍රදේශ නියගයට ගොදුරු වෙනවා වැඩි. එතන මිනිස්සුන් මේක තීව්‍ර කරා. ඔය ජලගනින් කියන එකත් පේනවා නේද? අර පහුගිය දවස්වල බලන්නේ ඊ පෙරේද ඇතිවිච්ච ඔය ගම්පහ දිස්ත්‍රික්කයේ තුර ඇතිවිච්ච බියගම, මිනුවන්ගොඩ, ජාල මේ වගේ ප්‍රදේශවල ඇතිවිච්ච ජලගනි. එතන මෙතන ඍජුම මේ බලපෑම වැඩි වෙන්න හේතුවක් වුණා. අර මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරීමත් එක්ක ඒ යදාගත් පාලම් බෝක්කුවර ප්‍රමාණය අඩු වෙලා ඒ විශාල ජල ප්‍රමාණයක් වගේ බැස යන්න බැරි වෙලා අර පහත් බින් ඒවා විශාල වශයෙන් යටවීමකට ලක් වෙලා තියෙනවා. එතන මිනිස්සු නේද බලපාන. ගංගා නිම්න දෙපතු මිනිස්සු පදිංචි වුණා. එතනදී මොකද වෙන්නේ? අන්න ජල ගැලීම වෙන. මොකද ගඟට ඒ එන අතිරික්ත ජලය ගලාගෙන යන්න ඉඩකඩ මදි වෙනවා. ඒකේ යවට ප්‍රදේශය යට වෙනවා ජල ගැලීම. එතකොට මිනිසා තමයි මේවා තීව්‍ර කරන්න ලැබුගිනි කියන්නේ. මිනිස්සු ගිනි තැබීම් කරන ඒවක දේශගුණ වෙනස් වීම වෙනකොට මොකද වෙන්නේ? හිම කඳු කඩාගෙන හිමදී ගෝලි උෂ්ණත්වය වැඩි වෙනවා. මිනිස්සු දායක වෙනවා මේකට. ඇයි? කර්මාන්සාලා, රතවාහන මේ වගේ අහිතකර වායු විශේෂ පරිසරයට මුදාහැරීමක් එක්ක ගෝලි උෂ්ණත්වය වැඩි වෙනවා. එතන මේ ගෝලි උෂ්ණත්වය වැඩි වෙලා අන්තිමට හිම කඳු අර ද්‍රව ප්‍රදේශවල පිහිටා තියෙන හිම ස්කන්ධ ඒවා දී වෙන්න ගන්න. එතකොට ඒවා මානව ක්‍රියාකාරක. එහෙනම් අපිට පැහැදිලි වෙනවා මේ ස්වභාවික උපද්‍රව වර්ග කරනකොට අපිට මානව බලපෑමෙන් තොරව සිද්ධ වෙන උපද්‍රව භූමිකම්පා, ගිනිකඳු, සුනාමි, සුළුසුළං, අකුණුසැර වගේම මානව ක්‍රියාකාරකම් මත තීව්‍ර වෙන නැත්නම් ඒ වැඩි වෙන උපද්‍රව දක්නට ලැබෙනවා. ඒව තමයි නාය නියගේ ජනගැලී ලැබගිනි හිම කඳු කඩා වැටීම් වැනි දේවල් අපිට මේකෙදි පෙන්වා දෙන්නට පුළුවන් වෙන්නේ. ඒකත් විශේෂයෙන්ම ඔය තුල මතක තියාගන්න. එතකොට අපි මීළඟට ඔබට කතා කරන්න යන්නේ මේ උපද්‍රව තෝරාගත්ත උපද්‍රව කීපයක් සම්බන්ධව. එතන තෝරාගත් උපද්‍රව අතරින් භූමිකම්පා කියන ස්වභාවික උපද්‍රවය. මේක ගැන අපි ඉස්සෙල්ලා අවධානය යොමු කරමු. ඔබ දැනට දැකලත් ඇති ඔය භූමිකම්පා ඇති වෙච්ච ප්‍රදේශ. එතන මේ භූමිකම්පාවක් ඇති වෙන්නේ කොහොමද? මොකක්ද මේ භූමිකම්පාවක් කියලා කියන්නේ? එතකොට අපි භූමිකම්පාවක් විදිහට අපි හඳුනාගන්නේ මේ පෘථිවි පෘෂ්ඨයේ පාෂාණ ස්තර චලණයට භාජනය වීම, ඒ චලන ක්ෂණිකව විනාශකාරී ප්‍රතිඵල අත්කර දෙනවා නම් ඒවා අපි භූමිකම්පා කියනවා. එතකොට මේ භූමිකම්පා වලදී සිද්ධ වෙන්නේ මේ පෘථිවි පෘෂ්ඨයේ තුර එක්ට්‍රස් වෙලා තියෙන ශක්තිය රඳවාගෙන තියෙන ඒ ශක්තිය එහි ධාරිතාව ඉක්මවා ගියාම ඒ ශක්ති ප්‍රමාණය දැන් යම් ශක්තියක් අපි දරාගෙන ඉන්නවා ඒ ශක්ති ප්‍රමාණය ඉක්මවා ගියාම ෂණිකව ඒ ශක්තිය මුදාහැරීම සිද්ධ කරනවා. ඒතර ඒක අපි භූමිකම්පාවක් නිර්මාණය වෙන්න හේතුව. ඒ කියන්නේ පෘථිවියේ තියෙන පෘථිවියේ මේ පෘෂ්ඨයේ තුල තියෙන ශක්තිය එක්වරම මුදා හැරීම හේතු කොටගෙන තමයි මේ භූමිකම්පා නිර්මාණය වෙන්නේ. එතකොට ඒ භූමිකම්පාවක් ඇති වූ අවස්ථාවක ඔබට 6-4 රූපේ නිරීක්ෂණය කරාම පැහැදිලි වෙනවා අර මාර්ග පැලුම් නැති වෙලා මාර්ග නේද ශේෂයෙන්ම විවිධාකාරයේ විනාශකාරී බලප විනාශ වීම වලට ලක් වෙනවා. ඒ වගේ අර ඉරිතැලීම් ඇති වෙලා තියෙනවා, ගොඩනැගිලි කඩාගෙන වැටිලා තියෙනවා. මේ වගේ ඇති වෙනවා. එතකොට එහෙනම් මේ භූමිකම්පාවක් ඇති වෙන්නට බලපාන හේතු ගණනාවක් අපිට පෙන්වා දෙන්නටත් පුළුවන් ළම. භූමිකම්පාවක් ඇතිවීමට බලපාන හේතු ගණනාවක් පෙන්වා දෙන්න පුළුවන්. දැන් මේ පෘථිවියේ විශේෂයෙන්ම පෘථිවි කබෝල කියන එක. පෘථිවි කබෝල භූත ඇටි වලින් සකස් වෙලා තියෙනවනේ. දැන් ඔය භූත ඇටි සිටීම ඔයගොල්ලන් ළඟ තියෙනවා. ඔය 6-1 සිටීම බලන්න. 6-1 සිටීම බැලුවම ලෝකේ භූත ඇටි නිර්මාණය වෙලා තියෙන ආකාරය තමයි තියෙන්නේ. එතකොට මේ භූත ඇටි ප්‍රධාන භූත ඇටි ඒ වගේම තමයි අප්‍රධාන භූත ඇටි කියලා අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. දැන් ඔයගොල්ලන් දන්නවා ඔතන ඔය විශාල භූත ඇටිය යුරේසියානු භූත ඇටිය ඒ වගේම තමයි ඔයකේ තියෙනවා ඔය කොකොස් ඇටිය. කොකොස් භූත ඇටිය බලන්න. ඒක කුඩා ප්‍රමාණයේ අප්‍රධාන භූත ඇටියක්. ඒ වගේ කැරිබියන් භූත ඇටිය අප්‍රධාන භූත ඇටියක්. පිලිපීන් භූත ඇටිය මේ වගේ අපිට පූජි භූත ඇටිය අප්‍රධාන භූත ඇටිය. එතකොට එහෙමනම් මේ පෘථිවි කබල ප්‍රධාන භූත ඇටි වගේම අප්‍රධාන භූත ඇටි වලින් සකස් වෙලා තියෙන්නේ. මේ භූත ඇටි එකම විදිහට තියෙන්නේ නෑ. ඒවා එහාට මෙහාට චලනීය වෙනවා. ඒ චලනීය වෙනවා. ඉතින් අපි අර අපසාරී චලන, අභිසාරී, තීරියති කියා එහෙම තැටි චලන වෙනවා. ඒ කියන්නේ දෙපැත්තට ඇදිලා යනවා, එකිනෙකට තැටි ගැටෙනවා, ඊළඟට තැටි ඇදිලිම් වෙනවා. භූත ඇටි වල සිද්ධ වෙන මේ වෙනස්කම්. එතකොට ඒ තැටි මායින් ආශ්‍රිතව මොකද වෙන්නේ? අන්න භූකම්පන ඇති වෙනවා, චලනය ඇති වෙනවා. ඒක අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් භූමිකම්පාවක් ඇතිවීමට තැටි චලන හේතු වෙනවා. දැන් ওই භූත ඇටි වලින් අපි කියන්නේ සකස් වෙලා තියෙන පෘථිවි කබල. ඒතර මේ පෘෂ්ඨයේ තැටි එකිනෙකට මොකද වෙන්නේ? චලන වෙනවා. ඒ චලන වෙනකොට අන්න භූමිකම්පන. ඊළඟට තවදුරටත් මෙන්න මෙහෙමත් වෙන්න පුළුවන් ළමයි භූමිකම්පන. ඔය ගිනි කඳු පිපිරෙනවනේ. දැන් පෘථිවිය අර දුර්වල පාෂාණ ස්තර තැන්වල විශේෂයෙන්ම සක්‍රිය වෙනවා ගිනි කඳු. එතකොට ගිනි කඳු පිපිරීම අපි දන්නවා මුහුදේ වගේම සාගර පතුල් වල මෙන්න ගොඩබිමක් සිද්ධ වෙනවා. එතකොට මේ පිපිරීම ඇති වුණම විශාල කම්පන ඇති වෙනවා. එතකොට මේ යවට කලාපවල භූකම්පන ඇති වෙන්න පුළුවන්. ඒවත් විශේෂයෙන්ම අපිට භූකම්පණය. එතකොට මේ ස්වභාවිකව මෙවැනි භූකම්පන ඇති වෙන්න පුළුවන්. යමහල් මගින්, තටි චලන මගින් භූකම්පන. ඊට අමතරව සමහර වෙලාවට අර કૃතිම භූකම්පනත් ඇති වෙන අවස්ථා තියෙනවා. මිනිස්සු සිදු කරන පිපරවීම හරහා ඇති වෙන කම්පනත් තියෙනවා. ඔය දැනියස්ටික අත්දා බැලීම් වෙන්න පුළුවන්. අර විශේෂයෙන්ම ගල්වල වල ආශිතව සිදු කරන පිපරවීම, ඊළඟ යුද්ධවලදී එවැනි පිපරවීම, ඒ වගේදී ඒ કૃතිම කම්පන ඇති වෙනවා. ඒතර ඒවා මිනිස්සු විසින් ඇති කරන. අපි අර ඉස්සලා කිව්වේ තටි චලන, යමහල් ක්‍රියාවලි මේ වගේ ඇති වෙන කම්පන තියෙනවා. ඒතර මේ කම්පන භූ කම්පන ගත්තෝ ඒ කම්පනවල ප්‍රබලත්වය නැත්නම් මේ වගේ තීව්‍රතාවය අපිට ගණනය කරන්න වෙනවා. ඒ ගණනය කිරීමේදී තමයි 1935 ඔය චාල්ස් එෆ් රිච්ටර් කියන පුද්ගලයා මේ භූකම්පන පරිමාණයක් හඳුන්වා දෙන්නේ. ඒක අපි කියන්නේ රිච්ටර් පරිමාණය කියලා. එතකොට මේ රිච්ටර් පරිමාණය තුලින් මේ ලෝකයේ ඇතිවන භූකම්පන වැනිම සිදු කරනවා. එතරද්ද භූකම්පනවල ප්‍රබලත්වයේ මෙනුම් කරන්නේ රිෂ්ටර් පරිමාණයේ තුලින්. එතකොට මේ රිෂ්ඨ පරිමාණයෙන් ඇතිවන මේ භූකම්පන වල ප්‍රබලත්වය අනුව ඇතිවන වෙන විනාශයත් එකිනෙකට වෙනස් වෙනවා ළමයි. ඒ විනාශය වෙනස්. ඒ රිෂ්ඨ පරිමාණයේ අගය අනුව දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් 6-1 වගුවේ තියෙනවා භූකම්පන වල තීව්‍රතාවයේ සහ ඒ ප්‍රතිඵල කියන එක. එතකොට භූකම්පන වල පරිමාණයේ රිෂ්ඨ පරිමාණයේ 2.3-3.5 දක්වා අගයක් සටහන් වෙනවා නම් එවැනි භූකම්පා මිනිසුන්ට දැනෙන්නේ නැහැ. ඒවට අපි කියන්නේ සුළු භූමිකම්පා කියලා. ඒවා මිනිසුන්ට දැනෙන්නේ නැහැ. ඒත් ඒවට අපි කියන්නේ සුළු භූමිකම්පා කියලා. ඔය 3.5-5.5 කියන රිෂ්ඨ පරිමාණය සටහන් වෙන ඒවා තියෙනවා. ඒවා මිනිසුන්ට දැනෙනවා. මිනිසුන්ට දැනෙනවා. ඒත් ඒ දැනෙනකොට සමහර වෙලාවට ඔය පොළොව හෙල්ලෙන එක, ගොඩනැගිලි හෙල්ලෙන එක ඒවා සිද්ධ වෙනවා. ඔය 5.5-7.3 කියන ඒවා ඒ වගේදී සිද්ධ වෙනවා. ඒවා අපි ටිකක් අර විනාශකාරී භූමිකම්පා. ඒ වගේ ගොඩනැගිලි කඩාගෙන වැටෙන්න පුළුවන්. පාලම්බෝක්කු කඩාගෙන වැටෙන්න පුළුවන්. ඔය 7.4-8 දක්වා තියෙන නම ඒවා විනාශකාරී බව. ඒවා සම්පූර්ණයෙන් මොකද්ද වෙන්නේ මොකද? ඒවා අපි කියන්නේ විශාල විනාශකාරී බවක් හැදෙනවා. ඒතර ගොඩනැගිලි අර්ධ වශයෙන් කඩාගෙන වැටෙන්න පුළුවන්. මිනිස්සුන් ජීවිත විනාශ වෙන්න පුළුවන්. දේපල සම්පූර්ණ විනාශ වෙන්න පුළුවන් ඒ වගේ. ඊළඟට 8ට වැඩි කියන්නේ අති විනාශකාරී භූමිකම්පා. මේවා ලෝකයේ ළමයි ඉතාම අවුරුද්දකට එකක් හෝ දෙකක් තමයි ලෝකයේ ඇති වෙන්නේ. ඔය 8ට වැඩි භූමිකම්පා. ඒ කියන්නේ සම්පූර්ණම විනාශකාරී වෙනවා. ඒවා ඉතාම අර ප්‍රබලත්වයෙන් වැඩි භූමිකම්පා විදිහට අපි ඒතන රිෂ්ඨ පරිමාණය තුල අපි ගත්තොත් 1-10 දක්වා ගියන් සතහන් වෙනවා. එතකොට උපරිම අපිට රිෂ්ඨ පරිමාණයේ සතහන් වෙන්නේ 10යි. එතකොට 9-10 ආසන්න වෙනවා. කියන්නේ අති විනාශකාරී භූකම්පන විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. දැන් එතකොට රිෂ්ඨ පරිමාණයේ ඒ අගයන් අනුව අපිට භූමිකම්පා වලින් සිදුවන හානි හඳුනා ගන්න පුළුවන් සහ ඒ භූකම්පන වල ප්‍රබලත්වය හඳුනා ගන්නට පුළුවන් වෙනවා. හරි. දැන් අපි බලමු ලෝකයේ හැම තැනකම මේ භූමිකම්පා සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේවා නිශ්චිත කලාපවල සිද්ධ වෙනවා. එතකොට මේ භූකම්පන කියන ඒවා නිශ්චිත කලාපවල සිදුවන ස්වභාවික උපද්‍රවය. එතකොට මේ ස්වභාවික උපද්‍රව මේ භූකම්පන කලාප පිළිබඳව බැලුවම අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් 6-2 සිටියම. ඔයාලගේ පෙළ පොතේ තියෙනවා 6-2 සිටියම. බලන්න දරුණේ 6-2 සිටීමේ ඒ භූකම්පන කලාප ඔබට ඉගෙන ගන්න තියෙනවා හතරක්. භූකම්පන කලාප හතරක් තියෙනවා. පැසිෆික් සාගරය වටා තියෙන පැසිෆික් ගිනිවලල්ල. ඒ වගේම තමයි මධ්‍යධරණී හිමාලයානු කලාපය ආශ්‍රිතව තියෙන භූකම්පන කලාපය. මධ්‍ය අත්ලන්තික් සාගරික වැටි කලාපය අප්‍රිකානු ස්විභේදන ඉන්නේ. මේ විදිහට අපිට ප්‍රධාන භූමිකම්පා කලාප හතරක් හඳුනා ගන්න පුළුවන්. එතකොට මේවා දැන් ගත්තොත් එහෙම දැන් අපි විශේෂයෙන්ම ජපානයේ චීනයේ වගේ රටවල් මේ භූකම්පන කලාපවල පිහිටා තියෙන රටවල් ඉන්දියාවෙන් කොටසක් මේකට අයිති වෙනවා. එතකොට අපිට ගත්තොත් ඉතාලිය ඔය මධ්‍යදරණී මුහුදේ ආශ්‍රිතව තියෙන රටවල් මේ භූකම්පන කලාපවල පිහිටා තියෙන රටවල්. දැන් ඔයගලට නිරීක්ෂණය කරන්න ලැබෙනවනේ දැන් අපේ රට බලන්න. මේ භූකම්පන කලාපයක පිහිටි රටක් නෙවෙයි අපි. භූකම්පන කලාපයක මායිමින් ඈත පිහිටා තියෙන රට. ඒක නිසානේ අපි කියන්නේ අපේ රට භූමිකම්පාවල බලපෑම අඩුයි කියන්නේ. ඒක අපිට දැනට කියන්න පුළුවන් අනාගතයේදී ඒක වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඉන්දියා සාගරය තුල නව භූතටියක් නිර්මාණය වුණොත් ලංකාවට ආසන්නව දැන් අර පහුගිය කාලවලදී කතා වුණා ලංකාවට දකුණින් කුඩා භූතටියක් නිර්මාණය වුණ බව. එහෙම වුණොත් ලංකාවට භූකම්පනවල බලපෑම ඇති වෙන්න පුළුවන්. කොහොම හරි දැන් උගලන්ට පැහැදිලි වෙනවා මෙන්න මේ කියන භූමිකම්පා. එතකොට මේවා අපි මේ භූමිකම්පා විතරක් ඉගෙන ගන්නවා මේවා මෙහෙම මෙහෙම වෙනවා කිව්වට විතරක් නෑ. මේ වගේ ඇති වෙන බලපෑම අපි දැනගෙන ඉන්න ඕනේ වෙනවා. භූමිකම්පා වලින් ඇතිවන බලපෑම. එතකොට මේ බලපෑම් පිළිබඳව විශේෂයෙන්ම අපිට මේ බලපෑම් පිළිබඳව කතා කරනකොට මේ පරිසරයට මේකෙන් බලපෑම් ඇති වෙනවා. මානව භූදර්ශනයට බලපෑම් ඇති වෙනවා. එතකොට පරිසරයට ඇතිවන බලපෑම් මොනවද? පරිසරයට ඇතිවන බලපෑම් පිළිබඳව ගත්තොත් ළමයි අර විශේෂයෙන්ම මේ පෘථිවි පෘෂ්ඨයේ තියෙනවනේ මේ පෘෂ්ඨයේ විභේද පැලුම් ඇති වෙනවා පෘථිවි පෘෂ්ඨයේ භූකම්පන වෙනකොට මේ විභේ පෘෂ්ඨයේ තුල තියෙන මේ විභේද නැත්නම් පැලුම් නිර්මාණය වෙන්න තියෙන අවස්ථාව වැඩි එතකොට ඒ කියන්නේ මේ පාෂාණ ස්තර මොකද වෙන්නේ කැඩෙනවා දුර්වල වෙනවා පැලුම් ඇති වෙනවා එතකොට ඒකෙන් ශක්තිමත් භාවය බිඳ වැටෙනවා තු පෘථිවි පෘෂ්ඨයේ ශක්තිමත් භාවය දුර්වල වෙනවා කියන්නේ ගිලා බැසීම් වැඩි වෙන්න පුළුවන් ඔන්න ඒක ඊළඟට තව පැත්තකින් තමයි කඳුකර ප්‍රදේශවල එහෙම ගොඩාක් විට භූමිකම්පා ඇති වෙනකොට නායම් තත්ත්ව ඇති වෙන්න පුළුවන් නායම් ඒවා බහුලව ගිලා ගැසී නායම් නිර්මාණය ඒතර ඒක පරිසරයේ ඇති වෙන බලපෑමක් දැන් ඊළඟට ගත්තොත් එහෙම දැන් මුහුදෙත් භූමිකම්පා ඇති වෙනවනේ දැන් අර අපි පැසිෆික් ගිනි නිවාඩල් ආශ්‍රිතව නිතරම භූමිකම්පා ඇති වෙනවා ශාලාවෙන් ඒ කලාපය. එතකොට මේවා මේ සමුද්‍ර ඒවට අපි කියනවා සමුද්‍රස්ත භූමිකම්පා. එතකොට ඒකෙ මොකද වෙන්නේ? ওই සුනාමි වගේ තරංග ඇති වෙලා වෙරළ පරිසර පද්ධති සම්පූර්ණ විනාශ වෙනවා. කඩවලාන, අර කලපු, ඒවා කොරල් පර මේවා විනාශ වෙනවා. එතකොට පරිසරයට ඇති වෙන බලපෑම මේ. එතකොට ඒ වගේ අපිට මේ පෙන්වන්න පුළුවන් මේ පරිසරික බලපෑම ටික. ඔතෝ උග්‍රාන්ට විභාගෙදී අහන්න පුළුවන් භූකම්පන වලින් ඇති වෙන පරිසර බලපෑම මොනවද පරිසරයේ සිදුවන බලපෑම් උදාහරණදී මිනිසාට සිදුවන බලපෑම් නෙවෙයි ඒවා අපි වෙන් කර හොඳට හඳුනා ගන්න ඕනේ මේ විශේෂ කරුණු වෙන් කර නිර්වෘල්ව හඳුනා ගැනීම අතිශය වැදගත් වෙනවා නැත්තම් අර උත්තර වලට ගොඩාක් විට වරද්ද ගන්න අවස්ථා තියෙනවා ඒතර මානව භූ දර්ශනීයට ඇති වෙන අවස්ථා අර අපි අපේ පෙළපොතේ තියෙනවානේ දැන් අර පාරවල් ඉරිතැලීම් ඇති වෙලා තියෙනවා. ගොඩනැගිලි කඩාගෙන වැටලා තියෙනවා. ඒ මානව භූදර්ශනීයට ඇති වෙන බලපෑම. ඒ කියන්නේ යටිතල පහසුකම් අඩාල වීම, විනාශ වීම. ඊළඟට දීපල, ඒ කියන්නේ ගොඩනැගිලි මේ වගේවා විනාශ වෙන එක. නිවාරණත් ඒවා කඩාගෙන මිනිස් ජීවිත විනාශ වීම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔය වගා බිම් වගේවා විනාශ වීම ඒවත් සිද්ධ වෙනවා භූකම්පන් නිසා. ඒ භූකම්ප ඇති වෙන ප්‍රදේශවලදී අපි දැන් ගත්තොත් කඳුකර ප්‍රදේශවල නාය ගියොත් නායන ප්‍රදේශ ආසිත තියෙන වගා බිම් මෙහෙම විනාශ වෙන්න පුළුවන්. ඒතර අන්නේ ඒ වගේ අපිට මේ භූකම්පන හේතු කොටගෙන විවිධ බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ එතකොට අපිට පෙන්වා දෙන්න පුළුවන් මේ භූකම්පන වලින් ඇති වෙන බලපෑම්. ඊළඟට අපි තවත් ස්වභාවික උපද්ද්‍රවය අපි බලමු. ඒ ස්වභාවික උපද්ද්‍රවයේ මෑත කාලීනව විශේෂයෙන්ම කතාබහට ලක්වෙච්ච ස්වභාවික උපද්ද්‍රවයක්. ඒ උපද්ද්‍රවය පිළිබඳව අධ්‍යක්ීම අපිට ඔය ලබා ගන්න අපිටත් ඒ අධ්‍යක්ී ලබා ගන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම මේ 2004 වර්ෂය තුල ඒ තමයි සුනාමි. මේ සුනාමි උපද්ද්‍රවයේ පිළිබඳ ස්වභාවික උපද්ද්‍රවයේ කතා කරනකොට මේක ලෝකයේට විශේෂයෙන්ම වෙරළාසිත පරිසර පද්ධති වලට දැඩි බලපෑම ඇති කරන කාරණයක් බවට පත් වුණා. සාමාන්‍යයෙන් ඔය ජපානයේ නිර්මාණය වෙච්ච වචනයක් මේ සුනාමි කියන එක. එතකොට මේ සුනාමි කියලා කියන්නේ මොකක්ද? එතකොට සාගරයේ සිදුවන නොයෙකුත් කම්පන හේතු කොටගෙන වෙරළ දෙසට ගමන් කරනා වූ උසු දිගු සාගර තරංග සමූහයක් මේවා විනාශකාරී තරංග. ඒතර මේවා යෝධ තරංග. ඒකවර විශාල තරංග ප්‍රමාණයක් ගොඩබිමට ගමන් කරනවා. ඒතර ඔයාලට පේනවා මේ සුනාමි තරංගය විශේෂයෙන්ම ඇතිවන ස්ථාන ගත්තොත් ඒ ඇතිවන ආකාරයේ ගත්තොත් ඒවට බලපාන හේතු ගත්තොත් එකිනෙකට වෙනස් වෙනවා. සාමාන්‍ය සුනාමියක් ඇති වෙන්න බලපාන හේතු විදිහට පෙන්වා දෙනවා එකක් තමයි අර සාගර පතුල් වල ගිනි කඳු පිපිරීම් භූමිකම්පා වගේ දේවල් සිද්ධ වෙනකොට. ඒ වගේ යෝධ රැළ නිර්මාණය වෙන්න පුළුවන්. ඒ වගේම මේ සාගර පතුලේ තියෙනවා ළමයි විශාල කඳු තියෙනවා. මේව මොකක් වෙන්න පුළුවන් ඔය භූකම්පන වල හේතු කොටගෙන එහෙම නායම් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ සාගර ජලයේ කැළඹීම් ඇති වෙනවා. ඊළඟට ඔය සාගරයේ මතට විශාල උල්කාපාත කඩාගෙන වැටෙන්න පුළුවන්. ඒ උල්කා කියන්නේ විශාල ඝන ග්‍රාහක වස්තු. අභිවකාශයේ සිට එවිලා සාගරයට කඩා වැටෙනවා. එතකොට ඒකෙන් මොකද්ද වෙන්නේ? අන්න ඒ වගේම විශාල වශයෙන් භූමිකම්පා මේ සුනාමි තරංග නිර්මාණය වෙන්න පුළුවන්. එතකොට ඒවා ඊළඟට තව එකක් තමයි අර හිම කඳු කඩාවැටීම. දැන් ওই ද්‍රව ප්‍රදේශවල තියෙනවා ගැෂේ දියවීමත් එක්ක ඒ වගේ විශාල වශයෙන් අර හිම තට්ටු ගැලවිලා ඒ කලාපවල තියෙන සාගර කලාපවලට කඩාවැටෙනවා. ඒ වගේනුත් යෝධ තරංග නිර්මාණය වෙන්න පුළුවන්. ඊළඟට මිනිසුත් මේ සුනාමි ප්‍රතිමලස ඇති කරන්නත් පුළුවන්. අර නියස්තික අදබදේ බාත්තදා බැලීම් වගේ දේවල් විශේෂයෙන්ම සාගර කලාපවල සිදු කරනකොට ඒකෙන් ඒ ඇතිවන කම්පන ඒ මුහුදේ ඇති කරන ඒ දරුණු පිපිරවීම හරහා යෝධ රළ නිර්මාණය වෙන්න ඉඩ කඩ වැඩි. මෙන්න මෙවැනි හේතු. එහෙනම් සුනාමියක් ඇති වෙන්න සුනාමි රළක් ඇති වෙන්නට විවිධ හේතු බලපාන. ඒ හේතු අතරින් වැඩිපුරම ඇති වෙන්නේ ඔය සමුද්‍රස්ත භූමිකම්පා කියන ඒවා. දැන් මේ සුනාමි තරංගයක් නිර්මාණය වෙන අනුපිළිවෙල නිරීක්ෂණය කරන්නකෝ 6-5 රූපේ. දැන් මේ රූප සටහන් ඔබට නිරීක්ෂණය කරාම පේනවා ඔය භූ පැල්මවල් ඇතිවෙන තැන්. ඒ කියන්නේ සමුද්‍රස්ත භූමිකම්පාව සාමාන්‍යයෙන් ගත්තොත් ගොඩබිමේ ඉඳන් මුහුදේ ගැඹුර මීටර 5500ක් පමණ ගැඹුරකදී මේ භූකම්පනයක් ඇති වෙනකොට ඒ භූ පැල්මවල් ඇති වෙනවා. ඒ එතන ඇති වෙනවා මහා විනාශකාරී තරංගයක් ඇති වෙනවා. ඒතර මේ ඒ කම්පණය ඒ භූකම්පණය ඇතිවන තැන නිර්මාණය වන සුනාමි තරංගයේ පැයට කිලෝමීටර 835ක වේගයෙන් යන්නේ. හිතන්න මොනතරම් ප්‍රබලත්වයක් ඒකේ තුල තියෙනවද? මොනතරම් ප්‍රබලත්වයක් තියෙනවද? ඒ වගේම තමයි මුහුදේ ගැඹුර මීටර 900 වෙනකොට සුනාමි තරංගයක වේගය පැයට කිලෝමීටර 340යි. 340යි. ඒ වගේම තමයි මුහුදේ ගැඹුර මීටර 20 වෙනකොට සුනාමි තරංගයක ගැඹුර මීටර 20ක් වෙනකොට වේගය පැයට කිලෝමීටර 50ක් විතර වෙනවා. එතකොට අර බලන්න දැන් මේකේ අපිට පැහැදිලි වෙනව නේද? එහෙනම් අර සමුද්‍රස්ත භූමිකම්පාව ඇතිවන තැන මොන තරම් වේගවත් ප්‍රබලත්වයෙන් වැඩි සුනාමි තරංගයක්ද ඇති වෙන්නේ? ඒක ගොඩබිමට එනකොට පැයට කිලෝමීටර 50ක් වගේ වේගය අඩු වෙලා එන්නේ. අර වගේ ප්‍රවේගයකින් ආවනම් වෙරළාස්සිත ප්‍රදේශ මොන තරම් විනාශයක් ඇති වෙයිද කියන එක අපිට මේ සංඛ්‍යා දත්තත් එක්ක අපිට පැහැදිලි වෙනවා. එතකොට එහෙනම් මේ විදිහට මේ සුනාමි තරංග වල නිර්මාණ ක්‍රියාවලිය තුළ ඒකේ අනුපිළිවෙල බැලුවම එහෙනම් ගැඹුරු මුහුදේ සිට ගොඩබිමට එනකොට ඒ වගේ ප්‍රබලත්වේ මොකද වෙන්නේ? අඩු වෙනවා. දැන් ලෝකයේ බැලුවම මේ සුනාමි මේ තරංග බහුල වශයෙන් ඇති වෙන්න පුළුවන් ප්‍රදේශ තියෙනවා. සුනාමි තරංග බහුල වශයෙන් ඇති වෙන්න පුළුවන් ප්‍රදේශ තියෙනවා. එතකොට මේ ප්‍රදේශ මොනවද? දැන් ඒවා අපිට හඳුනා ගන්න පුළුවන් නිතරම ඔය සුනාමි තරංග වලට ගොදුරු වෙනවා විශේෂයෙන්ම ඔය පැසිෆික් සාගරයේ වටා තියෙන වෙරළ කලාප. පැසිෆික් අර අපි කලින් කිව්වේ පැසිෆික් ගිනිවලල්ල කියලා. එතකොට ඇමරිකාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, ජපානය, ඒ වගේ රටවල් ඊළඟ ඕස්ට්‍රේලියාව ඔය එතකොට පැසිෆික් සාගරයේ වටා තියෙන ප්‍රදේශ ටිකක් ඔය. ඇලස්කාව මේ වගේ එතකොට නිතර එහෙමනම් සුනාමි තරංගවලට ගොදුරු වෙන කලාප විදිහට හඳුනා ගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඉන්දියන් සාගරයේ හා නැගෙනහිර ඉන්දිය වෙරළ කලාප බෙංගාල් බුක්කාසිත ප්‍රදේශ විශේෂයෙන්ම 2004 අර ජාවා සුමාත්‍රා දූපත් ආසිත ඇතිච්ච සුනාමි ඉන්දිය සාගරය තුල මේක ඇති වුණේ. එතකොට ඒ නිතර එවැනි තැන්වල මොකද තැටිමයින් කලාප ඒ වගේ තැන්වල සමුද්‍රස්ත භූමිකම්ප ඇති වෙලා සුනාමි තරංග නිර්මාණය වෙන්න පුළුවන්. ඊළඟට කැරිබියන් දූපත් අර අපි කිව්වේ කැරිබියානු භූතැටියේ තියෙන භූතැටි සිටියේ මේ අපි කතා කරේ. නේද? එතකොට ඒ කැරිබියානු දූපත් ආශ්‍රිත වෙරළ කලාපවල තැටිමයින් කලාප ඒවා විශේෂයෙන්ම ඇට්ලන්ටික් සාගරය තුල මේ සුනාමි තරංග නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් ඔබට පැහැදිලි වෙනවා මෙන්න මේ විදිහට සුනාමි තරංග නිර්මාණය වෙන නැත්නම් සුනාමි වලට ගොදුරු වෙ හැකි ප්‍රදේශ අපිට ලෝකේ හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඉන්දියා සාගරය, පැසිෆික් සාගරය, ඒ වගේම තමයි ඇට්ලන්ටික් සාගරය අර කැරිබියන් දූපත් ආශ්‍රිත ප්‍රදේශ. මේ වගේ අපිට ගන්න පුළුවන්. ඒතර මේ සුනාමි ඒ ආපදා තත්වයකින් ඇතිවන බලපෑම. සුනාමියකින් ඇතිවන බලපෑම මොනවද? ඒකෙදිත් අපිට අර පාරිසරික බලපෑම් වගේම මිනිසාට සිදුවන බලපෑම් වර්ග කරන්න පුළුවන්. දැන් පරිසර බලපෑම් කියපුවාම ප්‍රධාන වශයෙන් ගත්තොත් වෙරළාශ්‍රිතව තියෙන භෞතික භූදර්ශනය වෙනස් වෙලා යනවා. ඒ කියන්නේ ඔය බොකු කලපු තුඩු දූපත් මේවා විනාශ වෙලා යනවා. ඒ වගේම තමයි අපිට පෙන්වන්න පුළුවන් අර සාගර ආශ්‍රිතව තියෙන ඔය කොරල් පර වගේම විනාශ වෙන්න පුළුවන්. ඒවා ඔය තුල විශේෂයෙන්ම දක්වන්න පුළුවන්. ඒ වගේම තමයි මිනිසාට සිදුවෙ හැකි බලපෑම් බලන්න. මිනිසාට සිද්ධ වෙන්න පුළුවන් බලපෑම් විශේෂයෙන්ම අපිට ඒකෙදි ඔය ජීවිත විනාශ වීම, දේපල විනාශ වීම, මේවා ඊළඟ වසංගත රෝග ව්‍යාප්ත වීම, මේවා ඒවා අපිට හඳුනා ගන්නට පුළුවන් වෙනවා. ඉතින් දැන් ඔයගලන්ට පැහැදිලි වෙනවා මේ සුනාමි ස්වභාවික උපද්‍රවයක් සිද්ධ වෙනකොට, මේ සුනාමි උපද්‍රවය සිද්ධ වෙනකොට ඒකෙන් ආපදා තත්ත්ව ඇති වෙන බව. එසේනම් මම මේ දැන් ඔයගලන්ට ලෝකයේ ස්වභාවික උපද්‍රව තෝරාගත් ස්වභාවික උපද්‍රව දෙකක් පිළිබඳව කතා කරේ, භූමිකම්පා සහ සුනාමි පිළිබඳව. එතකොට මේක තුලින් ඔබට මේ පාඩම පරිශීලනය කරලා ඔබට පුළුවන් ස්වභාවික උපද්‍රව සහ ඒවායින් ඇතිවන ආපදා තත්වයන් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. ඒ විදිහට ගිනි කඳු, ඒ වගේම තමයි නියගය, සුලිසුලන් මේ වගේ ස්වභාවික උපද්‍රව ගණනාවක් අපිට හඳුනා ගන්නට පුළුවන් වෙනවා. ඒක නිසා දරුවනේ මේ ස්වභාවික උපද්‍රව ඉතුරු ගලන්ට මේකෙන් මේ පාඩම තුලින් අර සිටියමක ලකුණු කරන්න භූකම්පන කලාප සිටියමේ ලකුණු කරන්න, ඒ වගේම තමයි භූකම්පන වලට විශේෂයෙන්ම ගොදුරවන රටවල් නම් කරන්න, භූකම්පන වලට නිතර ගොදුරවන රටවල් නම් කරන්න, ඒ වගේම ඔයගලන්ට පුළුවන් මේ සුනාමි ආපදා තත්ත්වයේ තුලින් පරිසරයට මානව භූදර්ශනයට ඇතිවන බලපෑම් තුන බැගින් නම් කරන්න. ඔන්නෝ ටික එතකොට මේ පාඩම තුල එතකොට ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. එහෙමනම් දරුවනේ අද එතකොට අපි මේ ලෝකයේ ස්වභාවික උපද්‍රව සහ ඒ තෝරාගත් උපද්‍රව කීපයක් සම්බන්ධව තමයි කතා කරේ. එතකොට ඔගලන්ට මේ පාඩම ගොඩාක් විට විභාගයට ඉලක්ක වෙන්නත් පුළුවන්. ඒකත් එක්ක අද මම මේ පාඩම මේ අවසන් කරනවා. මෙම පාඩම ඉදිරිපත් කළ මා ගුඩාකුසුම් බාලිකා මහාවිද්‍යාලයේ භූගෝල විද්‍යා ආචාර්යවරයා වන ප්‍රදීප් රාජමන්ත්‍රි මහත්මයා.
ආදරණීය දුවේ පුතේ, අද ඌවේ ගුරු ගෙදරින් භූගෝල විද්‍යාව පාඩම ඔබ වෙතගෙන ආවේ බණ්ඩාරවිල ගුඩාකුසුම් බාලිකා මහාවිද්‍යාලයේ ආචාර්ය ප්‍රදීප් රාජමන්ත්‍රි ගුරුතුමා. තවත් මෙවැනිම පාඩමකින් හමු වෙමු. ඌවේ ගුරු ගෙදර ගුවන් විදුලියේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා, ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියේ දේ දරුවන් වෙත
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාක්‍රම මිතුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මත් අපි වෙමු පුංචි කැර